නිර්වාණය. ඒ කියන්නේ දැන් අපි ජීවත් උණු ජීවත් වෙන ක්‍රමේට රාග දේශ මොහ ඇති වෙනවා මිසක ඇති වෙලා මිසක අපි කිසිම කෙනෙක් මේ කෙලෙස් හිතලා ඇති කරගත්තේ නැහැ. අපි කිමුද දහමක් අපි අහගත්ත හින්දා දන්න හින්දායි අද සක්කාය දිට්ඨිය කියලා එකක් තියෙනවා. කෙලෙස් කියලා එකක් තියෙනවා. ආශ්‍රෝග යෝග කියලා මේ කෙලෙස් තියෙනවා කියලා එහෙම දැනුමක් හරි අපිට තියෙන දහමක් අහගත්ත නිසායි. අපි පුංචි කාලේ දිහා බලමු. අපි කිසිම දහමක් ගැන දන්නේ නැහැ. දන්නේ නැති වුණාට ඔය කියන සක්කාය දිට්ඨිය කෙලෙස් ඔක්කොම ඉබේම තිබිලා තියෙනවනේ. එතකොට ඒ කෙලෙස් එහෙම ඇති ඇති ඉබේම ඇති වෙලා තියෙන්නේ අපි ජීවත් වෙච්ච විදිහට. එතකොට බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ මේ පැයක් පැය භාගයක් පැත්තකටලා භාවනා කරන්න නෙමෙයි, මේ කෙලෙස් නැති වෙන ක්‍රමයක් හොයාගත්ත. ඒ ක්‍රමයට ජීවත් වෙනකොට ඉබේම නිවන් දකින්න. ඒ කියන්නේ සසරට යම් ක්‍රමයකට ජීවත් වෙන කෙනාට ආශ්‍රව කෙලෙස් ඕගයෝග කියන මේවා ඇති වෙලා සසර දුකටපත් වෙනවනම් බුදුරජාණන් වහන්සේ ජීවත් වෙන ක්‍රමයක් හොයාගත්ත. මේ විදිහට ජීවත් වුණොත් ඉබේමයි මේ කෙලෙස් නැති වෙන්නේ කියලා. ඒකද මම පොඩ්ඩක් ඒ කෙටියෙන් මතක් කරන්නම්. අපි නිකමට කියමු, අපි අර ඊයේ මතක් කළා මහත්තයාම පංච උපාදානස්කන්ධය උදේවැය බලනවා කියලා. එතකොට ඇතිවීම නැතිවීම බලනවා කියලා. ඉතින් පංච උපාදානස්කන්ධයගේ ඇතිවීම නැතිවීම බලනවා නම් මං කිව්වේ බැලිය යුත්තේ අර තුන් කාලය අනුවගේ නුවණ පහළ වෙන්නයි කියලා කිව්වනේ මම. එතකොට ඒකද පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන ක්‍රමයක් තියෙනවා මහත්තයා. ඒ ක්‍රමයට බැලුවාම ඉබේමයි ওই නුවණ පහළ වෙන්නේ. ඒ පංච උපාදානස්කන්ධයේ එක ස්කන්ධයෙන්ගේ උදේවැය බලන ක්‍රමය ගැන මම පොඩ්ඩක් නිකන් කෙටි අදහසක් කියන්නම්. මේ මාකට මේ මම ඒකෙදි උදේවැය ගැන මේ කියන්නේ අනුමානෙට අපිට දැනුමක් වෙන මම පොඩි උපමාවක් කියන්නම්. ඒ අනුසාරයෙන් මේ උද්‍ය විඥානයේ නේ ස්කන්ධයෙන් ඇතිවීම නැතිවීම බලන්න මෙන්න මේ කාරණාව සඳහා නේද කියලා දැනුමක් අපිට එයි. දැන් අපි ලෝකෙ දිහා යමක් ලෝකෙ යමක් ගත්තොත් ඇතිවීම නැතිවීම කියන එක දකින්නේ අපි බාහිර. බාහිර කියන්නේ දැන් අපි මම වෙනදට කතා කරලා තියෙනවා, අපි මාතෘකාවක් මේ උපමාවක් ගත්තොත් අපි අර අමු මැටි ගුලියක් අරගත්තොත් ඒකෙන් අපිට උන එක හැඩයක හදනකොට උන ඇතිලියක් පෙනෙනවා. ඊට පස්සේ ආපහු ඒ මැටි ගුලිය වෙනස් කරලා ගුලි කරලා අපි වෙන හැඩයක් හදනවා. එතකොට අපිට මුට්ටියක් පේනවා. ඊට පස්සේ ඒක වෙනස් කරලා අපි ආය කොරහක් හදනවා. දැන් අපිට තේන්නේ ඔන්න ඇතිලියක් ඇති වුණා. මැටි ටික එක හැඩයකට දෙනවා. ඔන්න දැන් ඇතිලියක් ඇති වුණා. ආපහු මැටි ටික ගුලි කරනකොට ඔන්න දැන් ඇතිලිය නැති වුණා. එතකොට ඇතිලියක් ඇති වුණා, ඇතිලියක් නැති වුණා කියලා අපිට බාහිරෙන් පේන්නේ. ඊට පස්සේ ආපහු ඔන්න දැන් මැටි ටික ආපහු වෙනත් ආකාරයකට දෙනවා. ඔන්න දැන් මුට්ටියක් ඇති වුණා. ආපහු මැටි ටික ගුලි කරනකොට ඔන්න මුට්ටිය නැති වුණා කියලා අපිට බාහිර තියෙන දෙයක් ඇති වෙනවා නැති වෙනවා කියලා ඉතේන්නේ. ඕක තමයි දහම නොදන්න කෙනාට වුණත් මේ ශාසනයෙන් බැහැර කෙනාට වුණත් තේන්නේ ඕක තමයි. මම මේ උපමාවක් කියන්නේ ඇති වෙනව නැති වෙනව කියන කාරණාව දකින්නේ බාහිරින්. ඔන්න මුට්ටියක් ඇති වුණා, මුට්ටිය නැති වුණා, ඇතිලියක් ඇති වුණා, ඇතිලිය නැති වුණා. ඕක තමයි දැන් ගහක් කොළක් ඇති වෙනව, ගහ නැති වෙනව. ගියක් දොරක් හැදෙනව, ඒක කැඩෙනව, බිඳෙනව, ඒක නැති වෙනව කියලා ඇතිවීම නැතිවීම දකින්නේ අපිට පේන්නේ බාහිරින්. නමුත් මේ බුදුරජාණන් වහන්සේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම බලන්න අපිට පෙන්වන්නේ වෙනත් විශාල දර්ශනයක් ලැබෙන විදිහකට. එතනයි මෙතන තියෙන වටිනාකම. ඔන්න ඔය ගැන හරි අවධානයට අපිට යන්නේ නැති නිසා මේ ඔක්කොම කරුණු අපිට අමාරු වෙලා තියෙන්නේ. නැත්තම් ඉබේම යර මං කියන සත්‍ය තුලට මනස මේ අපේ යොමු වෙන්නේ. එතනදී අපි කොහොමද එහෙනම් උදේවැය බැලිය යුත්තේ, දැක්ක යුත්තේ කියලා මේ මම පොඩ්ඩක් මතක් කරන්නම්. ඒ කියන්නේ දැන් අපි හොඳට මෙතෙන්දී නුවණ තියෙන්නට ඕනේ. මේ මේ ටිකේ තමයි බුදුරජාණන් වහන්සේ නුවණින් දැකලා ලෝකෙට කියන්නේ. ඒ කියන්නේ දැන් අපිට මැටි ගුලියක් තියෙන වෙලාවේදී, ඇතිලියක් කොරහක් වෙන වෙලාවේදී එතන තියෙන පටි ව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවේ කිසිම වෙනසක් නැතුව එකම විදිහට තියෙන්නේ. ඔන්න ධාතුවේ ඒකාකාරයකට පිළිතනකොට දැන් වෙනද අපි බාහිර ඇතිලියක් ඇති වුණා මුට්ටියක් ඇති වුණා ඇතිලිය නැති වුණා මුට්ටිය නැති වුණා කියලානේ දැක්කේ. දැන් නුවණින් දැක්ක යුතුයි ඔන්න මැටි ටික ඒකාකාරයකට පිළිතනකොට අපි තුලට අපිට හිතට පේනවා එක සංඥාවක්. ඒ සංඥාවට අපිට පහළ වෙන සංඥාවට අපි ඇතිලිය කියලා නම් කරනවා. ආපහු ධාතු ටික ධාතුව වෙනස් වෙනකොට අපි තුල අර ඇතිලියයි කියපු සංඥාව නිරුද්ධ වෙනවා, වෙන සංඥාවක් පහළ වෙනවා. දැන් හිතට පේන්නේ වෙන හැඩයක්. ඒකට අපි නම් කරනවා මුට්ටිය කියලා. ආපහු අතන තියෙන ධාතුව වෙනස් වෙනකොට අපිට අර අපි මුට්ටියයි කිව්ව සංඥාව නිරුද්ධ වෙනවා. ඔන්න ඊගාවට වෙන සංඥාවක් පහළ වෙනවා, අපි ඒකට කොරහා කියනවා. එතකොට හැම වෙලාවෙම අපිට ඇටිලියක් පේනකොටත් මුට්ටියක් පේනකොටත් කොරහක් පේනකොටත් ධාතුව කියන එක පේන දෙයට අයිති නැතුවයි තියෙන්නේ. ඒ ධාතුව යථාර්ථ වශයෙන් පවතින ධාතු ස්වභාවයේ ආකාර විකාර වෙන වෙන විදිහට වෙන වෙන ලක්ෂණ අපි තුල පහළ වෙනවා. ඒකට අපි තුල වෙන වෙන ප්‍රඥප්තිය යෙදෙනවා. එතකොට ස්කන්ධයන්ගේ උදේවැය දකින්න ඕනේ මේ තමා තුල මේ ධර්මයේ උපද නිරුද්ධ වෙනවා කියන කාරණාවෙන්. එයා හොඳට දන්නවා බාහිර තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපයේ විතරමමයි තියෙන්නේ. ඒ සතර මහා ධාතු රූපය නිසා තමන් තුලට එක එක සංඥා පහළ වෙනවා. එතකොට අපි මේ රූපියත් නාමයක් දෙක නොදන්නාකම නිසා මේ පේන දේ බාහිර රූපෙට අයිති, දැන් රූපයයි ඇති වෙන්නේ රූපයයි නැති වෙන්නේ කියලා අර පේන දේ දිහා බලන්නේ. අපිට කවදාවත් නාම ධර්ම ප්‍රකට වෙන්නේ නැහැ. ඉතින් දැන් අර මං කියපු කාරණාව බලන්න, දැන් ලෝකයාගේ ස්වභාවය තමයි චිත්තචෛතික ධර්ම තමා තුල සංඥාවක් උපද නිරුද්ධ වෙන සිද්ධිය පේන්නේ නැහැ. උන්න ඇතලියක් ඇති වුණා නැති වුණා, මුක්තියක් ඇති වුණා නැති වුණා, කොරහක් ඇති වුණා නැති වුණා කියලා පේන්නේ. නමුත් ඔතන ඔහොම පේන තැනක යථාර්ථය ගත්තාම වෙන්නේ ඇත්තටම වෙන සිද්ධිය තමයි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක මට්ටමේ පවතින රූප කලාප නිසා අපි තුල සංඥාවක් පහළ වෙනවා. ඔන්න ඒ පහළ වෙන සංඥාවටයි අපි ඇතිලිය කියලා කියන්නේ. දැන් අපි මේ රූපය නිසා සංඥාවක් පහළ වෙන්නේ කියලා සංඥාව කියන හොඳම මතක තියාගන්න. දැන් අර අපි ඇතිලිය කියලා පනව ගන්න හිතා ගන්න පුළුවන් හැඩේ පේන බවමයි. මේ සංඥාව ධාතුව නිසා පහළ වෙන සංඥාවක් කියලා හඳුනාගත්තොත් කවදාවත් තේන දෙකේ අල්ලන්න අපි අත දාන්නේ නැහැ. මොකද අපි දන්නවා ධාතුව නිසා හිතටයි මෙහෙම පේන්නේ. ඊට පස්සේ මේ ධාතුව වෙනස් වෙනකොට අර අපි ගව රූපයේ ඇතිලිය කියන රූපයක් නැති වුණා නෙමෙයි. දැන් අපි ගව තියෙන ඇතිලි සංඥාව නැති වුණා. ඇතිලිය කියලා පනවගත්ත සංඥාව නැති වුණා. දැන් ඊගවට ධාතුව වෙනස් වීම නිසා ඒ ධාතුව නිසා පහළ වෙන අපිට වෙන සංඥාවක්. ඔන්න දැන් හිතට පහළ වෙන්නේ හැඩතටහන සංඥාවක්. ඒකට අපි පනව ගන්න ඕන මුට්ටිය කියලා. එතකොට දැන් අපි දැක්කොත් මේ ධාතුව නිසා මෙහෙම සංඥාවක් පහළ වුණේ කියලා අපි කවදාවත් තියෙන දේ කියලා අල්ලන්නේ එහාට පයින්නේ නැහැ. අර මිරිංගුව දකිනකොට අපිට මිරිංගුව නිසා ජලය කියලා ජලය වගේ පේනවා හිතට කියලා දැනගත්තොත් අපි පයින්නේ නැහැ එහාට ගන්න කියලා. නමුත් තිරසංගත සතා මේ පේන දේ එහි තියෙන දේ කියලා රැවටෙන හිඳයි දුවන්නේ. ඒ වගේ ධාතුව නිසා අපි දැක්කොත් ධාතුව නිසා පහළ වෙන මෙහෙම පේන දේ ධාතුවට අයිති සිද්ධියක් නෙමෙයි. ඒ නිසා පෙනෙනවා. නමුත් පෙනෙන දේ ධාතුව නෙමෙයි කියලා දැනගන්න ඕනේ අපි. ඒ කියන්නේ ඒ සඳහායි මේ රූපය ගැන හොඳට ගවේෂණය කරන්න. රූපය ගැන බැලුවාම රූපයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේ සතර මහා ධාතු බව අපිට තේරුණාම අපිට තේරෙන්න ඕනේ පඨවි ධාතුවේ හැඩතල නැහැ. දික්කූ පඨවි ධාතුව, හතරස් වූ පඨවි ධාතුව, රවුම් වූ පඨවි ධාතුව කියලා සිද්ධියක් නැහැ පඨවි ධාතුවේ. එතකොට මේ ආපෝ තේජෝ වායෝ කියන ධර්මතාවයන්ගෙත් එහෙම හැඩතල නැහැ. ධාතුව කියන එක වෙනස් වෙනවා හැම වෙලාවෙම එක විදිහකට තියෙන්නේ නැහැ. ධාතු කියන්නේ ස්වභාවාර්ථයෙන්. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව අවකාශ ධාතුව තුල යම් ආකාරයකට රාශි වුණාම ඔන්න අපිට තේන්නේ එක හැඩයක්. ඊට පස්සේ වෙන ආකාරයකට ආපහු රාශි වෙනකොට වෙන හැඩයක් එනවා. ස්කන්ධයන්ගේ උදේවැය හැම වෙලාවෙම බලන්න මහත්තයා රූපේ මුල් කරගෙන නාම ධර්ම ප්‍රකට වෙන විදිහට අපි මෙච්චර කාලයක් කරන්නේ ඇහත් රූපේ චක්කු විඥානයෙන් නිසා උන රූපේ කියලා එකක් පේනවා කියලා දැන් බාහිරට යොමු වෙලා තියෙනවා. අපි අහකට යනකොට නම් රූපේ දෙන්නේක නැති වෙනවා කියලා බාහිර රූපයේ තෙනෙන හැටි සහ රූපේ නැති වෙන හැටි කියන තැනකින් අපේ මනස තියෙනවා මිසක. මං කියනද තේරෙනවද පත්මිතුමාට? දැන් අපි බලන්නේ ඇහැ රූප චක්කු විඥානය නිසා උන රූපය කියලා එකක් පේනවා කියලා අපි හිතාගෙන දැන් බාහිරට යොමු වෙලා තියෙන්නේ. එතකොට ඇහැ රූප චක්කු විඥානය නැතිනකොට උන පේන එක නැති වෙනවා කියලා. තාම අපි ඇතිවීම නැතිවීම දකින්නේ බාහිරෙන්මයි. හොඳට බලන්න, එතන රූපය දැත්තෙන්මයි ওই අපේ මනස තාම තියෙන්නේ. අර අපි දවල් කතා කළා වගේ තව අන්තයක. නමුත් අපි දැනගන්න ඕනේ මේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ මේව පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් මේ නිසා තමා තුළ මේ සංඥාවක් උපදිනවා නේද? මේ රූපය නිසා නාම ධර්ම ප්‍රකට වෙන්න ඕනේ. මේ නාම රූප කියන ධර්මතාව දෙකක් තියෙනවා කියලා තේරුම් ගන්න ඕනේ. ඒකයි නාම රූප ධර්මයන් පිරිසින් දැකීම ditthi suddhi කියලා කියන්නේ. එතකොට අපි ස්කන්ධයන්ගේ උදේවැය බලන්න ඕනේ ඒ විදිහට හිත තබලයි. ඒ කියන්නේ ධාතු නානත්වය නිසා තමා තුළ සංඥා පහළ වෙනවා. ආපහු සංඥාව නිසා ධාතු නානත්වයක් වෙන්නේ නැහැ. යකඩ කෑලි දෙකක් එකට ගැටුනහම සද්දයක් ඇති වුණොත් ඒ ඇති වෙන සද්දේ ආපහු යකඩ කෑලි දෙක ඇතුළට අයිති නැහැ වගේ. යම් ඇසක් රූපයක් ගැටුනහම යම් පෙනෙන බවක් තියෙනවා නම් ඒ පෙනෙන දේ ආපහු ඇසට රූපයට අයිති වෙන්නේ නැහැ. අපි උදාහරණයක් හැටියට මතක් කළොත් අර ඉස්සෙල්ලා මැටි ටික එක ආකාරයකට හදනකොට අපිට ඇතිලිය වගේ පෙවුනා නම් අපිට පේන හැඩේ මැටි ටික වුණා නම් මැටි ටික පේන හැඩේ වුණා නම් අපිට මුට්ටියක් හදන්න බැරි වෙයි. ඇයි මේ පේන හැඩේමයි මැටි ටික නම්? මැටි ටික පේන හැඩේම නම් ආපහු මුට්ටියක් කියන එකක් හදන්න බෑ. නමුත් අපිට මුට්ටියක් හැටියට ඇතිලියක් හැටියට පෙනෙද්දි එතන පවතින වස්තුව ඇතිලියක් ඒ හැඩේ නොගෙන තිබුණු හිඳයි ඒ ස්වභාවය වෙනස් වෙනකොට වෙන හැඩයක් පේන්න පුළුවන්කම තිබුණේ. එතකොට අපි යම් වෙලාවක පේන දේ රූපෙට තියෙනවා කියලා බලන බවක් තියෙනවා නම් මේ බලන සිද්ධිය තුළම සක්කාය දිට්ඨිය කියන එක බැසගෙන තියෙන්නේ. මොකද ඒ බලන සිද්ධිය තමයි නිත්‍ය බව හිටින්නේ. අතීතයේ නිරුද්ධ වෙච්ච බව පෙනෙන්නේ නැතුව අතීතය ඇති බවට සිද්ධ වෙන්නේම. අපි උදාහරණයක් ওই විදිහට මතක් කළොත් හොඳට බලන්න. දැන් මැටි ටික වෙනස් වෙනකොට තමා තුළ සංඥාවක් පහළ වුණා කියලා දැක්කොත් මහත් වෙලාට බාහිර ඇතිලිය කියලා සටහනක් හොයාගන්න නැති වෙයි. හොයාගෙන යන්න නැති වෙයි. මහත් වෙලා දන්නව ආපහු ධාතුව ගන්නාම තමා තුළ මෙහෙම සටහනක් පහළ වෙනවා මිසක මෙහෙම ඇතිලි කතාවක් අතීතේවත් බැහැර තිබිලා තියෙනව නෙමෙයි. අනාගතයේද දැන්ද බහැර තියෙනවා නෙමෙයි. අනාගතයේද මෙහෙම එකක් මෙහෙම අතිදිය කියලා අපි හිතන රූපයක් තියෙනවා නෙමෙයි. ධාතුව නිසා ආපහු හිතට මෙහෙම සංඥාවක් පහළ වෙයි කියන තැනක්ම අපිට එනවා මිසක තුන් කාලෙන්ම අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙන්ම අපේ මනස මිදෙන ලෝකයාගේ තැනි. ලෝකයා දකින්නේ බාහිර පේන දේ ඇතිලියක් තියෙනවා කියලයි. දැන් අපි මෙච්චර කාලයක් දකින්නේ. එතකොට අපි පැත්තකට ගියාමත් එහෙම අපි දැකපු ඇතිලියක් බාහිර තියෙනවා කියන අදහසයි තියෙන්නේ. බාහිරයට ගිහිල්ලා ඇතිලියක් දකින්න පුළුවන් කියන අදහසකයි අපි ඉන්නේ. තුන් කාලේ කියන්නේ ඕක. මෙහෙම අතීතයේ තිබුණු ඇතිලිය කියලා එකක් තිබුණා. ඒක දැන් නැති වෙන්න පුළුවන්. නමුත් අතීතයේදී හෝ තිබුණා. දැක්කා අපි. එතකොට අනාගතයේදී කවදා හරි ගිහිල්ලා අපිට ඇතිලියක් මුට්ටියක් බලන්න පුළුවන්. එතකොට දැන්ද අපිට මේ පේන්නේ බාහිර ඇතිලියයි කියලා අපිට තුන් කාලෙම හම්බ වෙනවා නම් ඕක තමයි මහත්ය ඉබේම සක්කාය දිට්ඨිය දැකගෙන තින්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ ඕක තමයි විඥාන ස්ථිතියක් වෙලා තියෙන්නේ. විඥානෙට දැන් රූපය කියලා පැවැත්මක් තියෙනවා. දැසගන්න තැනක් අල්ලගන්න තැනක් තියෙනවා. නමුත් අපි දැක්කොත් යම් වෙලාවක මේ ධාතුව නිසා අපිට දැන් ඇතිලිය කියලා අපි පනවන ටික හිතටයි පහළ වුණේ කියලා අපි දැක්කොත් දැන් ධාතුව ගැන නිමිති නෑ අපිට. දැන් මිරිඟුව නිසා ජලය වගේ පහළ වෙනවා. නමුත් මිරිඟුව ගැන නිමිති නෑ අපිට. පහළ වෙන දේ දැකීමෙන් පස්සේ නැති වෙනවා. එතකොට ඇතිලිය කියලා අපිට පේන දේ, පෙවුණු දේ අපි දැක්කොත් ඒ ධාතුව නිසා මනසටයි පේන්නේ කියලා ඔබතුමල්ලට බාහිර තියෙන ඇතිලියක් හම්බ වෙන වෙලාවේදීද, ලෝකයාව ඇතිලියයි කියලා පරිහරණය කරන වෙලාවේදීද ඇතිලිය කියන එකේ මිදිලා ඉන්නේ. මිදිලා කියලා කියන්නේ තමා තුළ මෙහෙම සංඥාවක් පහළ වුණා කියලා අදහසක් එනවා මිසක ඔබතුමා කතා අපි ලෝකයා කතා කරන ඇතිලිය රූපෙට අයිති කියලා දාන්නත් බෑ. නාමෙට අයිති කියලා දාන්නත් මොකද රූපේ නිසා පහළ වෙන ධාතුව නිසා පහළ වෙන සංඥාවක් තියෙන්නේ. එතකොට ඒ බව දන්නකොට මෙයා ඇතිලිය කියන අදහස ලෝකයා එක්ක රූපෙට හෝ අයිති. එහෙම නැත්නම් ඇතිලිය කියලා හිතේ හෝ තියනවා කියලා යමක් කියනවනම් මෙයා ඇතිලිය කියන එක මේ ස්කන්ධ ටික පිළිසින් දැක්ගහම රූපෙට පණවන්නත් බැ නාමෙට පණවන්නත් බැරි තැනක් එනවා. මේ ස්කන්ධයන්ගේ උදේවැය දකින්න ඕනේ අපි අන්නේ ඒ වගේ දර්ශනයකින්. ඒ කියන්නේ තමා තුල ස්කන්ධයේ ඉපද නිරුද්ධ වෙනවා කියන සිද්ධියක් පෙන්වන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මිසක තමාව පෙන්වන්න උත්සාහවත් වුණා මිසක ලෝකෙ දෙයක් පෙන්වනව නෙමෙයි. ඒ කියන්නේ බාහිර ඇති වෙන නැති වෙන බවක් පෙන්වන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඕනේ නැහැ. ලෝකෙ ඉන්න අයට ඉබේම මේ දේවල් ඇති වෙනව නැති වෙනව කියලා පේනවා. නමුත් යමක් ඇති වෙන දේ නැති වෙන බව නෙමෙයි බලන්න ඕනේ උනේ බුදුරජාණන් වහන්සේට ඕනේ උනේ ඇති වෙන බව නැති කරන්නයි. ඇති වෙන දේ නැති වෙනවා කියන එක ලෝකෙ ඕනම කෙනෙකුට දකින්න පුළුවන්. ගහක් කොළක් හටගෙන තියෙනවා නම් අපි ඒක කීයටක් ගෙනල්ලා හරි කපලා පුච්චලා අලු කළ දැමහම නැහැ. ඇති වෙච්ච එක නැති වෙනවා. ඇති වෙච්ච එක නැති වෙන බව නිවන නෙමෙයි ඇති වෙන බව නැති කරන්න ඕනේ. ඇති වෙන බව කියලා කියන්නේ ඔබතුමන්ට ඇතිලිය කියලා එකක් ඇති බව හම්බ වෙනවනම් ඒ ඇති බව නැති කරන්න. ඇතිලිය කියන එක ඇති වෙන තමන් තුල ඇති වෙන ගතිය නැති කරන්න. ඇති වෙන බව නැති කරන්න යමක් හට ගන්න ස්වභාවය නැති කරන්න මතු නූපදින ස්වභාවයට පත් කරන්න කොහොමද ඒක කරන්නේ? ඒක තමයි මම කිව්වේ දැන් අර මැටි ටික නිසා අපිට සංඥාවක් පහළ වෙනවා නම් ඒ සංඥාවටයි අපි ඇතිලිය කියලා පනව ගන්න කියලා ආවොත් අපි දන්නව දැන් දකින වෙලාවෙදිත් ඇතිලිය කියලා බාහිර භෞතික තියෙන වස්තුවක් තියෙනවා නෙමෙයි ඒ 14 මහා ධාතු රූපය නිසා මනසට පහළ වෙන සංඥාවකට සංකාර කරනවා විවහාර කරනවා ඇතිලිය කියලා. මේ ස්කන්ධ ටික ඔක්කොම එකතු වෙලා මේ ඇතිලිය කියන අදහස කියන්නේ. දැන් මේක හොඳට දැක්කොත් ඔන්න බහැර එහෙම ඇතිලිය කියලා එකක් තියෙනවා නේ. ඒ නිසා පහළ වෙන සංඥාව. ඔබතුමා පැත්තකට ගිහාම ඇතිලිය කියලා සිහි කරනකොට ආ මේ අර ධාතු ගැටෙන වෙලාවේ මනසට පහළ වෙච්ච සංඥාව නේද මේ සිහි කරන්න කියන තැනකට මනස එනවා මිසක. මොකද ඒ දේ පහළ වෙන වෙලාවේදී බාහිර ධාතුව නිසා තමා තුලයි පහළ වෙන්නේ කියලා දැක්කහම පැත්තකට ගිහාම රැවටෙනවා කියන එක වෙන්නේම නැහැ. එතකොට සිහි වුණාම ආපහු හොයාගෙන යන්න කියලා ධර්මතාවයක් තියෙනව නෙමෙයි. මෙන්න මේ වගේ අපි මේ ඇති වෙන බව නැති කරන ධර්මතාවයක් තියෙනවා. අන්න ඒ ස්වභාවය ටිකක් තේරුම් කරගන්න තෝනේ ඔය උදේවැය බලන්න ඕනේ. අන්න එහෙමයි ඔය විදිහට උදේවැය බැලුවාමයි ඉදේම අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ වර්තමානයේ පමණක් හටගෙන නැති වෙනවා. එතකොට හටගෙන නැති වෙනවා කියන තැනදීද අපිට පේනවා ස්කන්ධ පංචකයක්. මොකද රූපය මුල් කරගෙන තමා තුළම බුදු සංඥා ඉපද නිරුද්ධ වෙනවා කියන එකකින් වර්තමානයේද පේන්නේ. වර්තමානයේද ලෝකයාගේ මනස ඉක්මවා යනවා. වර්තමානයේක ලෝකයා දකින්නේ ගයක් පේනවා කියන තැනකින්. නමුත් වර්තමානයේක උදේවැය දකින්නවා මෙයා කොහොමද රූපය මුල් කරගෙන මෙහෙම සංඥාවක් පහළ වෙනවා ඒකට ගේ කියලා විවහාර කරනවා. යය දකින්නවා මේ රූපේ වෙනස් වෙනකොට තමා තුළ මේ සංඥාව නිරුද්ධ වෙලා යනවා. තමා තුළම ස්කන්ධයන් ගැටවීම නැතිවීම දකින්නවා. ඉබේමයි සත්‍ය තුළ මනසට හිතන්නේ. ඉතින් දැන් අපිට වෙලා තියෙන්නේ අපි අර ඇතිලියක් මුට්ටියක් බාහිරෙන් දැක්කා වගේ තමයි මුළු ලෝකෙම ලෝකෙ දකින්නේ ඇතිවීම නැතිවීමුණු බාහිරෙන්. ඔය ක්‍රමයට ජීවත් වීමමයි සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ. අපි රූපයක් තියෙන්නේ කියලා බලන මේ බැලුම ඇති මහත්ය සක්කාය දිට්ඨිය කියන එකෙන් එක ඉබේමයි යෙදිලා තියෙන්නේ. මොන්න තරම් සක්කාය දිට්ඨිය ඉගෙන ගන්නද සක්කාය දිට්ඨිය ගැන ඉගෙනගෙන වචන කතා කරලා ඉගෙන ගන්න කියලා හිතුවට භවනා කළාට යෙදෙන තැන සක්කාය දිට්ඨිය ඇති වෙන විදිහට නම් වෙලා තියෙන්නේ ඒක වෙනවමයි. එතකොට අපි තේරුම් ගන්න ඕනේ සක්කාය දිට්ඨිය ඇති වෙලා තියෙන්නේ මේ බලන මේ වැරදි දැකීමට නේද? අපි හිතාගෙන සත්‍යෙත් පුද්ගලයේ කියන අදහස ඇති වෙන එකයි වැරදි කියලා. නමුත් අදහස කියන එක රළුතනක් මේ සත් අපි රූපයක් තියෙන කියලා බලන සිද්ධිය තුළම සත්පුද්ගල භාවය තියෙනවා. බලන සිද්ධියම ඔය බලන සිද්ධියම වැරදි. ඇයි අපි කියමුකෝ දැන් මිරිංගුව නිසා පහළ වෙන ජලය වගේ හිතට පේන එක බාහිර රූපෙට අයිති කියලා අපි බලනවා නම්, බාහිර තියෙන එක කියලා බලනවා නම්, ඔය බලන සිද්ධිය තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. මොකද ආපහු විඥානේ බැසගන්න තැනක් තියෙනවා, ඒකේන අයිතිකරුවා ඉන්නවා කියන එක. පුද්ගල භාවය කියන්නේ ඒකට. ওই විදිහටයි කෙලස් කියන එක යෙදිලා තියෙන්නේ. අපි දැක්කොත් නිරිංගුව නිසා සංඥාව අපි තුලයි පහළ වෙන්නේ කියලා දැක්කොත්, සංඥාව පහළ වෙන්නේ අපි තුලයි කියලා දැක්කොත්, අපි පැත්තකට යනකොට, පැත්තකට ගිහාම සිහි කරනකොට අපිට තත්ගල නුවණ එනවා. නිරිංගුව දකින වෙලාවේදී ජලය වගේ පෙවුනේ මනසෙත් නම්, දැන් මේ සිහි කරන්නේ මනසේ තියෙන අත්දැකීම මිසක බාහිර තියෙන දෙයක් නෙමෙයි. ආයි හොයාගෙන යන්න බාහිරට යන්න දෙයක් හම්බ වෙන්නේ ඒ දාපිට. එතකොට එයා දන්නවා අතීතයේද වෙලා තියෙන්නේ නිදිඟු ස්වභාවය නිසා ජලය කියන හැඟීමක් තමන්ට පහළ වෙලා තියෙනවා. දැන් වර්තමානයේද එහෙම, අනාගතයේද ගියාම ඒ නිසා පේනවා කියන තැනකට එනවා. ඉතින් ඔන්න ඔය වගේ දර්ශනයක් තියෙන මහත්. දැන් මේ උදේවයි කතා කරන එකයි, දැන් මම එක තැනක කතා කිරුවාම සමාහිත තව තැනක් තේරෙන්නේ නැත්තේ, තව තැනක් අපිට ලැහිලා නැහැ. තව තැනක් කතා කරනවා තේරෙන්නේ නැහැ කියන්නේ තව තැනක් ලැහිලා නැහැ. අපි මේ කාරණා, ඒ කියන්නේ අද දහම අවබෝධ කරගන්න කියලා අපි බහැල් ඇවිල්ලා එක එක තැන් වලින් එක එක දේවල් කර කර කරගෙන හිටියා මිසක අපි අදාළ දේ මොකද්ද කියලා තැනින් තැන ලෙහාගෙන ගිහිල්ලා නැහැ. ඒක ඔබතුමන්ලගේවත් එහෙම නැතිනම් අද සමාජයත් වර්ධක් නෙමෙයි. මේකට කාටවත් කෙනෙකුට දුස් කියන්න බෑ. પરම්පරා ගන්නක මේ යථාර්ථය අතහැරුණු එකේ දෝෂේ. ඉතින් එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ නෙමෙයි. දැන් අවුරුදු 100,000 ගන්නක දෝෂයක් මේ. ඉතින් මේ මට හිතෙන්නේ ඔන්න ඔය වගේ පැත්තකුත් තියෙනවා. ඊට පස්සේ මේ ස්කන්ධෙන් උදේ බලනවා කිව්වම අවධානයට යන්න නේද රත්නේ සර්. ඒකයි
සාරිස ගොඩාක්ම ඉතාම හොඳින් මේ වෙලාවේ දේශනා කරපු ටිකෙන් ගොඩාක්ම පැහැදිලි වුණා. මේ තේරුම අපි ඊයේ නම් මට මේක පැහැදිලි වුණා. නමුත් සාරිස මේ දැන් දේශනා කරපු දේශනාව හරියටම පැය භාගයක් විතර, මේක හරිම පැහැදිලි. ඕන කෙනෙකුට මම හිතනවා
අපේ මට ඉන්න කෙනෙකුට ඇහුවොත් මේක වඩා හොඳින් තේරුම් යාවි කියලා. එතකොට අපි දන්නවා උදේ අපි බලන්න ඕනේ මේකට කියලා.
පන්සලේ මහත්තයා කියන අරයටත් යවන්න කියලා. ඔබ සමන්ද සිසිල ලලිත්ට
කියන්නේ.
මිස්ටර් පද්මසිරි.
ඔව්.
මම මහේෂ්. ඔව්. මේ ලලිත්ටත් යවන්න ඕක නේද?
මේ මට නම් ගැටලුවක් ආවා. මම යවා ඇත්තටම ලැස්ත යවන්න ඕනේ මේ ටික
යවනවාද ඊයක යවනවා නෑ ඔකත් යවන්නේ ආ ඒතොර හදලා දායින් මොකක් හරි කොමාරිනේ
දෙකම දාන්න ඕන ටික
හරි කොහෙන් හරි මිනිස්සෙක්ට මොනා හරි අවබෝධයකට යයිනේ
මම කියන්න
ඔව්
පත්නසිරාත්‍ය
ඔය
දැන් කියපු ටික ඉස්සලා දාන්න කියන්නේ ඊට පස්සේ ඊයේ කියපු ටික දාන්න කියන්නේ
දැන් මේක හරිම පිළිවෙලකට කලබලයක් නැතුව ඉතාලම හොඳින් දේශනා කරනවා
ඒක තමයි
මම ගොඩක් කැමතිලා මොකද මම ඉන්නේ වටහාගත්ත ටික කෙටි නෝට් එකක් ගැහුවා වගේ හරි ලස්සනට ඒක දැන් කියවුණා
සාමාන්‍යයෙන් අපිටත් එවන්න කියන්නේ මේ මේක ඇතුළත මම අර CD එකට දාගන්න
එවන්න තව කරුණක් පොඩ්ඩක් මතක් කරන්න තියෙනවා අපි සමාධිය වඩන එක ගැන ඒ කියන්නේ අපි අද භාවනා කරන ක්‍රමය ටිකක් අඩුපාඩුවක් තියෙනවා කියලා දැන් ඔය මම කතා කළේ ඥාන දර්ශනය ගැනනේ. නමුත් මේ සමාධිය කියන එක අපේ මනස තුල උත්සාහවත් වුණාට ඇති නොවෙන්නේ ඒකෙදිත් පොඩි දෝෂයක් තියෙනවා කියලා මම දකිනවා. ඒ කියන්නේ මහත්තයා දැන් මෙහෙමයි බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා මහණෙනි මේ කරුණු තුනකින් දක්ෂ නැති වෙලෙන්දා නූපම්භෝග උපදවන්නේ හෝ උපම්භෝග ආරක්ෂා කරන්නේ කියන කාරණාව වෙන්නේ කවර කරුණු තුනක්ද උදේ කාලෙදිත් ඒ වෙලෙන්දා වෙලඳාම් කටයුතු යෙදෙන්නේ නැත්නම් දවල් කාලෙදිත් වෙලෙන්දා වෙලඳාම් කටයුතු යෙදෙන්නේ නැත්නම් හවස් කාලෙදි වෙලෙන්දා වෙලඳාම් කටයුතු යෙදෙන්නේ නැත්නම් මේ වෙලෙන්දා නූපම්භෝග උපදවන්නේ හෝ උපම්භෝග ආරක්ෂා කරගන්නේ යන කරුණ වෙන්නේ නැහැ කියලා පෙන්නනවා. යම් වෙලෙන්දෙක් උදේ කාලෙදි තමන්ගේ කර්මාන්තයේ යෙදෙනවා නම්, දවල් කාලෙදි යෙදෙනවා නම්, හවස් කාලෙදි යෙදෙනවා නම් මේ වෙලෙන්දා නූපම්භෝග උපදවන්නේ හෝ උපම්භෝග ආරක්ෂා කරන්නේ යන කාරණා විද්‍යමාන වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ උපමාවෙන් ඊට පස්සේ පෙන්වනවා මහණි යම් භික්ෂුවක් උදේ කාලේ සමත නිමිත්ත ආසේවනය කරන්නේ නැත්නම් දවල් කාලේ සමත නිමිත්ත ආසේවනය කරන්නේ නැත්නම් හවස් කාලේ සමත නිමිත්ත ආසේවනය කරන්නේ නැත්නම් ඔහු නූපං කුසල් උපදවන්නේ හෝ උපං කුසල් ආරක්ෂා කරන්නේ යන කාරණාව විද්‍යමාන නැහැ. යම් කෙනෙක් උදේ කාලේ සමත නිමිත්ත ආසේවනය කරනවා නම් ඇසුරු කරනවා නම් දවල් කාලේ හවස් කාලේ සමත නිමිත්ත ආසේවනය කරනවා නම් ඇසුරු කරනවා නම් මෙන්න මෙයා උපං නූපං කුසල ධර්මයේ උපදවන්නේ හෝ උපං කුසල ධර්මයක් ආරක්ෂා කරගන්නේ යන කාරණාව විද්‍යමානයි වෙනවා කියලා පෙන්වනවා. ඒකෙදි අපි ඉගෙන ගන්න ඕන මහත්ය මේ සමත නිමිත්ත නැත්තම් සති නිමිත්ත හැම වෙලාවෙම අල්ලගෙන ඉන්නේ අල්ලගන්නේ කොහොමද කියලා. දැන් අපි ගොඩක් දුරට හිතාගෙන ඉන්නේ මහත්ය ආනාපාන සති භාවනාව කරනකොට විතරයි මේ මුඛ නිමිත්ති හෝ නාසිකාග්ගේ හිත තබා ගන්න ඕනේ කියලා. නමුත් එහෙම නැහැ. ඒ ආනාපාන සතියට විශේෂයෙන් ප්‍රකටවම තියෙන තැන එතනයි. නමුත් හැම කමඨහනක්ම වඩන්ඩ පෙරම සති නිමිත්ති හිත තබා ගන්න ඕනේ. ඒකයි උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. කොන්ද ඍජුව තබාගෙන සිහිය අභිමුඛ කොට ඉන්න කියලා කියනවා. අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණේ ඥාන විභංගයේදී ධ්‍යාන ගැන සඳහන් කරනකොට ලෞකික ධ්‍යානයක් වේවා ලෝකෝත්තර ධ්‍යානයක් වේවා යම්ම ධ්‍යානයක් ලබා ගන්න කෙනෙකුගේ ධ්‍යාන දක්වා මනස වඩා ගන්න උත්සාහවත් වෙන කෙනෙකුගේ පැවැත්ම හොඳට එකින් එක විස්තර කරලා තියෙනවා බලන්න අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණේ ඥාන විභංගයේ. ඒකෙදි හොඳට පෙන්නනවා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන ටික හොඳට විභජනය කරලා බෙදලා. මොකද්ද උජුං කායම් කියලා කියන්නේ කියලා ඊට පස්සේ කොන්ද ඍජුව තබාගෙන ඇදෙනු වෙන අර්ථෙන් කියලා. හතම් පරිමුඛම්, පරිමුඛම් කියලා කියන්නේ මොකද්ද? පරිමුඛම් කියලා කියන්නේ සිහිය මුඛේත හෝ නාසිකාග්ගේ තබාගෙන. ඈ එතකොට පරිමුඛම් කියලා කියන්නේ මොකද්ද? නාසිකාග්ගේවා මුඛ නෙමෙත්තේ. එතකොට සතින් කියලා කියනකොට සිහිය කියලා කියන්නේ යා සති අනුස්සති සම්මා සති පටිසති කියලා සිහිය ගැන පෙන්නලා. ඊට පස්සේ උපට්ඨපෙත්වා කියලා කියන්නේ මොකද්ද? අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා නාසිකග්ගේවා මුඛ නිමිත්ත. මේ සිහිය එළඹ සිටියේ වෙයි, මනාව එළඹ සිටියේ වෙයි කොතනද? නාසිකග්ගේ හෝ මුඛ නිමිත්තේ. මුඛ නිමිත්ති හෝ නාසිකග්ගේ හිත තබාගෙන සිහියෙන්ම තමයි මහත්ය හැම වැඩක්ම කරන්න ඕනේ. කරනවා කරනවා කනවා කනවා කියන එක නෙමෙයි සිහිය. ඒ අරමුණට අපේ මනස වැටෙන්න නොදී අපි තුල සිහිය තබාගෙන මේ දේවල් කරන්න හුරු වෙන්න ඕනේ. එහෙම සිහිය සති නිමිත්ත තුල තබාගෙනම කරන්න බැරි හින්දායි ඒ සති නිමිත්ත තුල හිත තබා ගන්න හුරු වෙන්නයි අපි පැත්තකට ගිහිල්ලා පැය භාගයක් මේ හිත වඩනවා කියලා කරන්නේ. වැඩ කටයුතු කරනකොට සිහියෙන්ම කරන්න හුරු නැති හින්දා සිහිය හුරු කරන එකක් තමයි අපි ඉඳගෙන භාවනා කරනවා කියලා කියන්නේ. පැත්තකට ගිහිල්ලා සති නිමිත්ත හිත තබාගෙන ආනාපාන සතිය වඩනකොට මොකද වෙන්නේ? සති නිමිත්ත තුල හිත තබා ගන්න හුරුව ටිකක් එනවා. ආනාපාන සති මේ නිමිත්ත අතහැරෙනවා. අස්වස් ප්‍රස්වාසයේ අත්දැකීමෙන් අපේ මනස අතහැරෙනවා. නැගිටිනකොට. නමුත් දැන් අර සති නිමිත්ත තුල තියාගෙන ඉන්න වැඩ කටයුත්ත කරන්න පුළුවන් හුරුවට එනවා. එතකොට ආපහු අපි සති නිමිත්ත තුල ඉඳගෙන බුදු ගුණ හෝ අසුබේ හෝ මරණේ හෝ වැඩුවොත් දැන් මේ සති නිමිත්තට ආරක්ෂාව පිණිසයි. ඒ කියන්නේ දැන් සති නිමිත්ත තුල හිත තබා ගත්තාම අපි සිහියට ආරක්ෂාවක් සපයන්න ඕනේ. මොකද සති නිමිත්ත තුල හිත තබා ගත්තට ඒකට ආරක්ෂාවක් හැපියු නැත්තම් ඉන්න බෑ සිහියෙන්. එක එක විතරක ඇති වෙලා අපි නොයේක අරමුණු දිහා යනවා. සති නිමිත්තට ආරක්ෂාවක් සපයන්න ඕනේ, සිහියට ආරක්ෂාවක් සපයන්න ඕනේ. ඒ සිහියට අප්‍රමාදීව ආරක්ෂාව සපයන්නේ තමයි මේ සතර සතිපට්ඨාන පෙන්වන්නේ. මේ සිහිය පිහිටුවා ගන්න උපකාරක ධර්ම හතරක් ওই තියෙන කාය වේදනා චිත්ත ධම්ම. ওই ධර්මතා ටික දිහා බලලා සිහිය පිහිටුවන්නයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි කියමු සති නිමිත්ත හිත තබාගෙන අපි බුදු ගුණ හිතනකොට හිත බහැරට යන්නේ නැහැ, හිත අහකට යන්නේ නැහැ. සති නිමිත්ත තුලම රැඳිලා පවතිනවා. අපි නැගිටිනකොට අර බුදුගුණ මනසිකාරය ඉවර වෙනවා. නමුත් එයින් කරපු ප්‍රතිඵලය ඉතුරු වෙනවා. මොකද දහමක් වඩා ගන්න ඕනේ මහත්තයා, අපිට ජීවිතයේ හැසිරෙනකොට රැකවරණයක් ගන්න ක්‍රමයක් මේ හොයන්නේ. කඩේකට යනකොට, යාන වාහනයක යනකොට, මේ ලෝකේ යම් කටයුත්තක් කරනකොට රාග දේශ මොහ අකුසල ධර්මයන් ඇති වෙන විදිහට මනස වැටෙන්නේ නැතුව රැකගන්න, ඒ වෙලාවට රැකෙන්න යමකුයි එක තැනක ඉඳලා අපි කරන්නේ. එහෙම නැතුව අපි කරන වෙලාවට විතරක් හිත ඔන්න එකඟයි, හිත සමාධි දුවන්නේ නැගිට ගමම්ම අපි ආපහු ඒ ඔක්කොම අතහැරලා පරණ ලෝකේ තින තැනක නම් ඉන්නේ තේරුමක් නැහැ මේ කරන එකේ. අපි හොඳට දැනගන්න ඕනේ අපි යමක් එක තැනක ඉඳගෙන කරන්නේ, කරන දෙයින් අපිට පුළුවන් වෙලා තියෙන්න ඕනේ ඒ සිහියෙන් නුවණින්ම ලෝකයා වෙනදා කටයුතු කරන මට්ටමට උපත් නොවි සිහියෙන් කටයුතු කරන්න පුළුවන් තැනටපත් වෙන්නට ඕනේ. මේ ඒ වගේ සිහියට ආරක්ෂාවක් වෙනසයි සිහිය හුරු කරන එක කොයි මහත්යා අන්තිමට සතිපට්ඨානය වඩන්නේ. ඒ කියන්නේ සතිපට්ඨානය කියලා කියන්නේ සිහිය පිහිටවනවා. සිහිය පිහිටවන එක වඩන්න පුළුවන් සතිපට්ඨානය වඩනවා. අපි නිකමද කිව්වොත් බුදුගුණ හිතන එක නම් සතිපට්ඨානය. බුදුගුණ හිතන එකේ මොකද්ද වඩන්නේ කියන්න බලන්න. දැන් අද බුදුගුණ ඔන්න පැය භාගයක් හිතුවා, ඉවරයි නැගිට්ටා. හිතත් ආයෙ පැය භාගයක් හිතයි. දැන් ඊයේක පැය දක්වා වැඩි වෙනවද? එහෙම එන්න වැඩි වෙනව නෙමෙයි. එහෙම නෙමෙයි. ඔන්න දැන් අපි සති නිමිත්තක පිහිටලා අද පැය කාලක් බුදුගුණ වැඩුවොත් නැගිටිනකොට ඔන්න සති නිමිත්ත අල්ලගන්න පුළුවන් හැකියාව චුට්ටක් තියෙනවා. හෙට දවසේදී සති නිමිත්ත කියලා තව පැය කාලක් කරනවා. ඔන්න දැන් වෙනදට වඩා චුට්ටක් සති නිමිත්ත තුල හිත තබා ගන්න පුළුවන් හැකියාව එනවා. ඔන්න ඊගව දවසේදී සති සිහිය පිහිටුවාගෙන අපි භාවනා කරනවා. ඔන්න දැන් වෙනදට වඩා සිහිය පිහිටුවාගෙන වැඩ කටයුතු කරන්න. අන්තිමට මේ සිහිය පිහිටනවා කියන එක සති නිමිත්ත තුල හිත බැඳිලා පවතිනවා කියන ගතියයි වැඩි වෙන්න ඕනේ. මේ එන්නෙන්ද වැඩෙනකොට මේ සිහිය පිහිටලා එන්නෙන්ද වැඩෙනවා. සිහිය සති ඉන්ද්‍රිය, සති බල, සති සම්බොජ්ජංගය, සම්මා සතිය දක්වා වැඩෙන්න ඕනේ. යම් දවසක් තියෙනවා අපිට හිතලවත් සිහිය අයින් කරන්න බැරි තැනකට එනවා. අපි පුළුවන් කාලේ යමක් කරන්නේ බැරි කාලෙදි රැකෙන්න. ඒ කියන්නේ අපිට විවේක තියෙන පුළුවන් වෙලාවෙදි සිහිය අල්ලගන්න උත්සාහවත් වෙන්නේ අපි අනිත් කටයුතු කරන වෙලාවෙදිත් ඒකෙන් ආරක්ෂාවක් වෙන්න මිසක අපි එකතැන භාවනා කරනවා කියලා ඉඳගෙන මේ කරන්න හදන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න නැතුව මේ කළා කියලා තේරුමක් නැහැ කියන එකයි මගේ අදහස. මේ සතිපට්ඨානය වඩනවා, සිහිය පිහිටවීම වඩනවා කියන අර්ථයෙන් ගත්තොත් ඕකට මම හොඳ කරුණක් පෙන්වන්නම්. මේ බුදුරජාණන් වහන්සේ පොඩකින්වත් මාතය
සාරාංශ
හරි. එතකොට ඒකට හොඳ සූත්‍රයක් අපිට හම්බෙන සංයුත්ත නිකායේ චප්පානක කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ බොහොම ලස්සනට පෙන්නනවා. මේ සූත්‍රයේ වචන ටික නෙමෙයි, මම මේ සූත්‍රය පොඩ මතක කරගන්න හොඳට යටින්, කියන්නේ ඊට තීක්ෂණව මේ සූත්‍රයේ පෙන්වන අර්ථය ගන්න. එතකොට අපිට ওই සතිපට්ඨානය ගැන මේ ඔහොම නෙමෙයි කියලා තින්නේ, මෙහෙම නෙමෙයි කියලා තින්නේ කියලා વિચાર ඕනේ නැහැ. මේ සතිපට්ඨානය වඩන එකෙන් කෙරෙන්න ඕනේ මෙන්න මේ වගේ කෘත්‍යයක් නේද කියන උත්තරේ. උත්තරේ යෝනේ හැම වෙලේම අපි ගොඩක් දුරට කරන්නේ උත්තරේ පැතකින් තැබල වචන අල්ලගෙන වචන එක හටන් කරන එක. නමුත් එහෙම නෙමෙයි, අපිට මේ වචනෙන් හංගවන්න උත්තරේ මොකක්ද අන්තිමට කියන තැනටයි එන්න ඕනේ. එතකොට සංයුත්ත නිකායේ තියෙනවා චප්පානක කියලා සූත්‍රය. පාන කියන්නේ සත්තු. චප්පානක කියන්නේ සත්තු හය දෙනෙක් ගැන තමයි මේ සූත්‍රය පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නානා අදහස් ඇති නානා ගති ඇති සත්තු හය දෙනෙක් ගන්නවා. මොකෙද්ද? නරියෙකුයි, බල්ලෙකුයි, කිඹුලෙකුයි, නයෙකුයි, කුරුල්ලෙකුයි, වඳුරෙකුයි. අරගෙන මේ සත්තු හය දෙනාගේ නැටි හයේ ලනු කෑලි හයක් බඳිනවා. ලනු කෑලි හයක් බැඳලා ඉතුරු කෙරවල් හය ඔක්කොම එකට අල්ලලා ගැටයක් ගහනවා. තේරුණාද මං කියන එක? සත්තු හය දෙනාගේ නැටි හයේ මේ සත්තු හය දෙනාගේ නැටි හයේ ලනු කෑලි හයක් බැඳලා ඉතුරු කෙරවල් 6 අරගෙන ඔක්කොම එකට එකතු කරලා ගැටයක් ගහලා අතහරිනවා. දැන් නානා ගති ඇති නානා අදහස් ඇති 6 දෙනෙක් ඉන්නේ. කිඹුලා දිනෝ වතුරට යන්න. නරියා දිනෝ සුහුණට යන්න. බල්ලා දිනෝ ගමට යන්න. කුරුල්ලා දිනෝ අහසට යන්න. නයා දිනෝ හුඹහට යන්න. වඳුරා දිනෝ කැලේට යන්න. එතකොට දැන් ලොකු කලබගෑනියක්. ඇයි නැති 6 එකට ගැට ගහලා තියෙන්නේ? එක එක්කිනා එහාට අදිනවා මෙහාට අදිනවා එහාට අදිනවා මෙහාට අදිනවා. ඔතනින් යම් කෙනෙක් බලවත් වුණා නම් අනිත් ඔක්කොම ටික ඇදගෙන එහාට යනවලු. නරියා බලවත් වුණාම ඔක්කොම ටික ඇදගෙන තොහනට යනවා. බල්ලා බලවත් වුණාම ඔක්කොම ටික ඇදගෙන ගමට යනවා. නයා බලවත් වුණාම ඔක්කොම ටික ඇදගෙන හුඹහට යනවා. කිඹුලා බලවත් වුණොත් ඔක්කොම ටික ඇදගෙන වතුරට යනවා. කුරුල්ලා බලවත් වුණොත් ඔක්කොම ටික ඇදගෙන අහසට යනවා. වඳුරා බලවත් වුණොත් ඔක්කොම ඇදගෙන කැලයට යනවා. එතකොට දැන් ඔන්න ඔය ස්වභාවය පෙන්ව බුදුරජාණන් වහන්සේ උපමාවක් අරගෙන මේ ලෝකයාගේ මනසට මහණෙනි ඒ නානා ගති ඇති නානා අදහස් ඇති සත්තු 6 දෙනා වගේ තමයි මේ ඇහැ කන දිව නාසය ශරීරයේ මනස. එතකොට දැන් මේ නොයේ ගති ඇති අදහස් ඇති සත්තු 6 දෙනා එහාට මෙහාට දැන් ඔක්කොගෙම නැටි අරගෙන එකට වැඳලා තියන්නේ අපි. එකට ගැට ගහලා තියෙන මොකද්ද? දකින්න දේ අහන්න පුළුවන්, අහන දේ බලන්න පුළුවන්, බලන දේ ගඳ සුවඳ දකින්න පුළුවන්, ගඳ සුවඳ දකින්න දේ එන දේ බලන්න පුළුවන්, රස විඳින දේ අහන්න පුළුවන්, රස විඳින දේ බලන්න පුළුවන්, බලන දේ රස විඳින්න පුළුවන්, ස්පර්ශ වෙන දේ පේනවා, පේන දේ ස්පර්ශ වෙන්නේ මේ හිතන දේ බලන්න පුළුවන්, බලන දේ හිතන්න පුළුවන් කියලා දැන් එකට බැඳලා තියන්නේ අපි. ගැට ගහලා. ගැටි ටික දැන් ගැට ගහලා තියන්නේ අපි එකට. දැන් සත්තු 6 දෙනා 6 ගැටයකට අදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇහැ අදිනවා රූප බලපං, කන අදිනවා ශබ්ද අහපං, නාසය අදිනවා ගඳ සුවඳ බලපං, දිව අදිනවා රස විඳපං, කය අදිනවා ස්පර්ශ දැනගනි, හිත අදිනවා සිතුවිලි වලට. ඔය අතරින් කෙනෙක් බලවත් වුණොත් ඔක්කොම ඇදගෙන යනවා. ඒ කිව්වේ ඔය අතරින් ඔන්න රූපයක් බලන්න තියෙන කරුණු ටික ඔක්කොම ලෑස්ති වුණොත් හොඳ චිත්‍රපටියක් යනවා. දැන් ටීවී එකක් දාලා තියෙන්නේ, අර ඔක්කොම ටික ඇදගෙන දැන් යනවා මේ සතා මේ පැත්තට යනවා. ඊට පස්සේ තව කෙනෙක් බලවත් වුණොත් ඔක්කොම ටික ඇදගෙන යනවා වගේ. ඔන්න දැන් සද්දයක් අහන්න තියෙන හේතු ටික ඔක්කොම සම්පූර්ණ වුණාම මොකද වෙන්නේ? එයා බලවත් වුණා ඔක්කොම ටික ඇදගෙන මේ පැත්තට යනවා. ඕක තමයි සාමාන්‍ය ලෝකයාගේ මනස ඔය උපමාවෙන් කිව්වේ. ඒ කියන්නේ භාවනාවක් නොකරන ජීවිතයේ සාමාන්‍ය විදිහට ගෙවන අපේ මනස ඔය. පැහැදිලි නේද මහත්තයා?
එහෙමයි
සාර. හරි. ඊට පස්සේ දෙවනුවට බුදුරජාණන් වහන්සේ උපමාවක් කරනවා. නානා ගති ඇති අදහස් ඇති අර සත්තු 6 දෙනා අරගෙන සත්තු 6 දෙනාගේ නැටි කෙරවල් 6 ලනු කෑලි 6ක් බඳිනවා. බැඳලා ඉතුරු කෙරවල් ටික ඔක්කොම අරගෙන තැඹක හෝ හුලක බඳිනවා. දැන් තැඹක හෝ හුලක බැඳහම අර සත්තු වෙනද වගේ එක එක අදිනවා. නමුත් දැන් ඇදගෙන යන්න බෑ. ඇයි ඒ? දැන් අර තැඹක බැඳලා නේ තියෙන්නේ. ඇදලා 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 වෙහෙසටපත් වෙලා යන්න බැරුව තමා තුළම පිහිටා හිටිනවා. ඒ ටික පෙන්වලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මම සතර සතිපට්ඨානයේ තැඹකට උපමා කරමි, කණුවකට උපමා කරමි කියලා. දැන් ඔන්න සත්තු 6 දෙනා නොයෙක් නොයෙක් විදිහට අදින මනසකයි ඔයගොල්ලෝ ඉන්නේ. දැන් බැඳගන්න මේ සත්තු 6 දෙනා තැඹක හුලක. ඒ කියන්නේ මේ සති නිමිත්ත හිත තබා ගන්නවා අපි. ඔන්න දැන් තැඹ තමයි හුල, සති නිමිත්තක හිත තබා ගන්නවා. තබා ගත්තාම ඒත් රූප බලන්න ඕනේ කියලා හිතෙනවා. නමුත් තග්ගල මතක් කියලා අපෝ සිහියට එනවා. යන්න දෙන්නේ නැහැ. ආයේ සති නිමිත්ත තුල හිත තබා ගන්නවා. සබ්දයක් අහන්න ඕනේ කියන අදහස එනවා. ආයෙත් තග්ගල සති නිමිත්තට යමු වෙනවා. යන්න දෙන්නේ නැහැ. ඔහොම ගිහිල්ලා අන්තිමට මේ සති ආරද්ධ සිහිය එළඹ සිටියේ වෙනවා. එදාට මේ සත්තු ටික අඩපණ වෙලා තමා තුළම රැඳෙන දවසක් එනවා. දැන් හොඳට බලන්න, අපි පැය භාගයක් විතර බුදු ගුණ හෝ අසුබේ හෝ මරණේ හෝ වැඩුවොත් මේ සති නිමිත්ත ගැන අවධානයක් නැතුව ඒ පැය භාගය කළ නැගිට්ටාම අපේ මනසට පිහිටක් ඇවිල්ලාද කියලා බලන්න. අර සත්තු 6 දෙනා ඇදගෙන යන විදිහට නෙමෙයි ඊට පස්සේ අපි ජීවත් වෙන්නේ කියලා බලන්න. පැය භාගයක් අපි භාවනා කරනවා. පැය භාගයක් භාවනා කරලා නැගිට්ටාම ඉතුරු ටිකේ ඉන්නේ අර සත්තු 6 දෙනා බැඳ මේ ඔවුනෝන් ගැට ගහගෙන බැඳලා තිබුණු ක්‍රමයට මිසක හැඹක බැඳලා නැහැ. නමුත් මේ සත්තු හය දෙනාට යන්න බැරි විදිහට බැඳලා තියන්න ඕනේ. මේ එක පැය භාගයකට නෙමෙයි දවස පුරාම. එතකොට සති නිමිත්ත හිත බැඳගෙන ටැබේ හිත බැඳගෙන තමයි අපි හැම වෙලාවෙම ඉන්න ඕනේ. සති නිමිත්තට අවධානයෙන් ඉඳගෙන හැම දෙයක්ම කරන්නේ ඇදගෙන යන්න දෙන්නේ නැහැ. ඒක වැඩ කටයුතු කරමින් සති නිමිත්ත අල්ලගන්න අපහසු කෙනයි අපහසු නිසයි එක තැනක ඉඳගෙන භාවනා කරනවා කියලා එකක් ඔය කරන්නේ. කළ යුත්තේ මොකද එක තැනක ඉඳලා කරන්නේ වැඩ කටයුතු කරමින් සිහි අල්ලගන්න දක්ෂ නැති හින්දායි. එයා දැන් ටිකක් දක්ෂයෙක් වෙන්න හදනවා, පුළුවන් කාර්යයක් වෙන්න හදනවා. එක තැනක ඉඳගෙන සිහිය හුරු කළා ටික ටික සිහිය ටිකක් බලවත් කරගෙන සිහිය හුරු කරගෙන වැඩ කටයුතු කරද්දි මේ සිහිය යොදා ගන්න. කෙනෙකුට වැඩ කටයුතු කරද්දි සිහියම කරන්න පුළුවන් නම් ඉඳගෙන භාවනා කරනවා කියලා එකක් එයාගේ ජීවිතේ නැහැ. ඉඳගෙන වේවා, හිටගෙන වේවා, නිදාගෙන වේවා, ඇවිදින වේවා, හතරේ ඉඳගෙන එයාගේ ජීවිතේ දහමක් වැඩෙන්නේ භාවනාවක් වෙන්නේ. මොකද සිහියෙන් කරන කෘත්‍ය ටික තමයි මහත්තයා බොහෝ ආශ්‍රව සහිත අරමුණු උපද්දන ගතිය නතර කරනවා. උපදින අරමුණේ ඇත්ත දකින්න ඉඩ සලස්සලා තියෙනවා. ඔය සිහියෙන් කරන්නේ ඒක, සමාධියෙන් කරන්නේ ඔය ටික. ඔය දෙකට ඉඩ නැති හින්දායි අපේ මනස තුල මේ ඔක්කොම කොච්චර කතා කිව්වත් පැටලෙන සහගත බව. ඉතින් අපි මේ ඥාන දර්ශනය අහගත්තාම ඒකට උපකාර වෙන සිහිය අල්ලගන්න වෙනවා. සිහිය අල්ලගන්න ගියාමත් භාවනා කරනවා කියලා පැය කාලක් කරන විදිහකට ওই විදිහට ඉගෙන ගත්තොත් හරියන්නේ නැහැ. මම මේ කියන දේ ගන්න ඕනේ නේ. ඔබතුමන්ලටත් ආවේනික වෙච්ච නුවණක් තියෙනවා. හිතන්ද මොන ක්‍රමයකට හරි කවුරු හරි කියලා හරි කමක් නැහැ. ඒ විදිහට පිළිපදිනොත් අපි තුල මනස හැදෙනවනේ. අපි කියමු පැය භාගය තුල ඉඳගෙන භාවනා කරන එකෙන් සත නිමිත්ත තබා ගන්නද, සත නිමිත්ත හුරු කරන්ද, අවධාරණය ඇතුව කරන්ද, ඊට පස්සේ මේ ටික කරන්නේ නැගිට්ටහම මේ සිහියම කරන්න පුළුවන් වෙන්නයි කියනවනම් මේ තුලින් අපිට ඉඳගත්තුම විතර නෙමෙයි නැගිට්ටහම රිකවර්නයක් ලැබෙනවා කියලා හිතනවනම් ඒ වචනේ හරි හින්ද ගන්න. නැත්තම් මෙයා කියපු හින්ද කියලා ගන්න ඕනේ. එහෙම නැත්තම් පැය භාගයක් භාවනා කරන එක ඔය වගේ ටික ටික හරි භාවනා කරන එකයි මේ සිහිය වඩනවා කියලා කියන්නේ කියන තැනකින් ඉන්න ඕනනම් එහෙම කරන්න. මොකද හොඳට බලන්න ඕනේ අපි පැය භාගයක් ඉඳගෙන කළාට අපිට කෙලෙස් ඇති වෙන්නේ, අකුසල සිද්ධ වෙන්නේ, රාග ආදී ආරමුණු ඇති වෙන්නේ මේ පැය කාලා භාගයක් ඉඳගෙන භාවනා කරන එකට නෙමෙයි, ජීවිතයේ ජීවත් කරනකොට, අරමුණු ගන්නකොට, හැදිරෙනකොට. එහෙනම් ඒ වගේ තැනකදී රැකෙන්න යමුකුයි මේ එකතන ඉඳගෙන ඉන්නකොට කරන්නේ අපි කරන්න ඕනේ. ඒ හින්දා අන්න ඒ ගැනත් මට හිතෙනවා මේ සිහිය ගැන වුණත් අවධානය මට ඉතින් ගොඩාක් දේවල් හැම පැත්තකම තියෙනවා කියන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ලෝකේ දිහාද හුරු කරන දේවල් කියන දේවල් නම් වෙනස් ඇති මම දන්නේ නැහැ මේ කොහොමද කියන එක. මට තේරෙනවා දැන් මේ මේක ටිකක් මම මතක් කරන දේවල් වෙනස්. ඉතින් ඔබතුමන්ලා ඒකෙදි මොකද්ද මේකින් අපේ ජීවිතයකට මේ ගණ්ඩයක් තියනවද කියලා බලලා ගන්න. ඉතින් මට වෙද්දී මතක් කරන දිනුවේ සිහිය කියන එක වුණත් භාවනාව කියලා අපි කරන එකේ වුණත් මේ කරන්නේ මේක නේද? එක තැනක ඉඳලා අපි භාවනා කරන නිවන් දකින්න කොහොමද නිවන් දකින්නේ? මේ එක තැනක ඉඳගෙන භාවනා කරනවා කියලා අපි කරලා තියෙන්නේ මේ සිහිය හුරු කරන්න, සිහිය බලවත් කරගන්න නේද? ඇයි සිහිය බලවත් කරගත්තේ හුරු කරන්න හැදුවේ? එදිනෙදා ජීවිතයේ කටයුතු කරනකොට සිහියම කරන්න පුළුවන් වෙන්න නේද? එදිනෙදා ජීවිතයේ කටයුතු කරනකොට සිහියම කටයුතු කරුවේ ඇයි? මේ එකින් එක අර්ථ තියෙන්න ඕනේ. එතකොට ආශ්‍රව සහිත ස්කන්ධයන්ගේ ඉපදීම නවත්වනවා. ඒ විතරක් නෙවෙයි උපන්න ස්කන්ධයන්ගේ ඇත්ත බලාගන්න ඉඩ තියෙනවා නේද? ඈ ඒ ඉඩ අරගෙන මොකද කරන්නේ? ආම් පෙන්නවා මේ සත්‍ය අවබෝධයක් අතීත නිරුද්ධ, ඒ කියන්නේ මේ පටිච්චසමුප්පන්න බවක් මේ තුල තියෙන කෙනෙක් බලාගන්න නේද? ඇයි පටිච්චසමුප්පන්න බවක් බලන්නේ? මේ පටිච්චසමුප්පන්න බව දකින්න නුවණ ගන්න නේද? මේ ගන්න නෙමෙයි මම කියන්නේ, වෙන්න ඕනේ දේවල්. ඒ නුවණ ආපුවාම මේ සත්‍යඥානෙ පිළිබඳව නේද? අතීතේ නිරුද්ධල අනාගතේ පිළිබඳව වර්තමානයේ හතගෙන තියෙනවා කියලා මේ නුවණ ගන්න නේද? මේ නුවණ සාත්‍විච්ච දවසට මත්තේ කලයුත්තක් නැහැ නේද කියලා එකින් එක මම හැමදාම කියන දේ මොනවා හරි දෙයක් කරන්ද කරන්නේ මොකටද මේක කියන දැනුමමයි අවශ්‍ය. දැනුම නැතුව මුකුත් කරන්න එපා, තේරුමක් නැහැ. ඒ හින්දා භාවනා කරනවා කියලා අපි කියනවනම් ඒ කරනවා කියන එක කරන්නේ මේකයි කියන එක හරි දැනුම තියෙනවා. ඒ භාවනා කරනවා කියලා කරන්නේ මෙන්න මේ දේ කරගන්නයි මේ දේ වෙන්නයි කියලා දැනුම තියාගෙන කෙනෙක් භාවනා නොකර ඉන්නවා නම් ওই දැනුම නැතුව කරන කෙනාට වඩා වටිනවා යාව. මේක කරන්නේ මොකටද කියලා දන්නේ නැතුව කරනවන යම් කිසි කෙනෙක් එයා වැඩ නම් තියෙයි. නමුත් ප්‍රතිඵලයක් දැනෙන්නේ නැ ලැබෙන්නේ නැ. නමුත් යමෙක් නොකලත් මේ ගැන දැනුමක් තියෙනවනේ මේ දැනුම යාට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතී. ඉතින් ඒ ටික තමයි මට දැනට මතක් කරන්න තියෙන්නේ. ඒකේ මොනවත් ප්‍රශ්න එහෙම තියෙනව නම් අහන්න පුළුවන් මම.
කිසිම ගැටුවක් නැහැ ස්වාමිනාන්ත. මේ ඇත්තටම මම මගේ ජීවිතේ මම තේරුම් අරගෙන තිබ්බ කාරණා ඊටත් වඩා ඒවම ඊට වඩා මනාලෙට පැහැදිලිව ස්වාමිනාන්ත දේශනා කළා. ඒවා සීල කලා වගේ දෙයක් සිද්ධ වුණේ. මේක මට අත්පතක් වගේ මේ දේශනාව. මේක බොහෝ දෙනෙක් භාවනාව ගැන ගැටලු තියාගෙන හිටියා. මම එයාට පැහැදිලි කරපු දේ ඊට වඩා හොඳින් ස්වාමිනාන්තේ මට පැහැදිලි කරලා දුන්නා. ස්වාමිනාන්තේ මේක ගොඩාක් ලොකු පුණ්‍ය කර්මයක්. ස්වාමිනාන්තේ අපිට මේකටම උදව්.
එහෙම කිසිම දෙයක් නැහැ මහත්තයා. මට අපි දැන් පැවිද්දෙක් වුණාම මහත්තයා අපිට ඉතින් එක ගෙයක් කවුරුත් නැහැ. ඉතින් මහත්තයලා තමයි ඉන්නේ ඔක්කොටම. ඈ ඉන්න දායකයෝ ස්වාමීන් වහන්සේ නමක් කියන්නේ ඔක්කොටම පොදු වස්තුවක් නේ. ඉතින් ඒ හින්දා කිසි ගැටලුවක් නැහැ. අපි දන්න අපි ජීවත් වෙන්නේ ලෝකෙන් මහත්තයලාගෙන්. ඉතින් ජීවත් වෙන අපේ ජීවිතය අන්තිමට සේගත් වෙලා තියෙන්නත් ඕනේ ලෝකෙට. ඉතින් අර ඒකෙන් අපි හිතුවක්කාර නොවි අපි යම් වැඩක් ගන්නද අපි දක්ෂ වෙන්න ඕන. එතනයි ගොඩක් ලෝකෙට තියෙන අඩුපාඩුව තියෙන්නේ. අපි ගාව තියෙන දැනුම ඕන වෙලාවක අපිට භාවිතා කරගන්න සිහි කරගන්න පුළුවන් මහත්තයා. ඒ හින්දා කවුරු හරි දෙයක් කියන වෙලාවෙදී අපි ගාව තියෙන දැනුම දාගන්න නැතුව මේ කියන්නේ මොකද්ද කියලා හොඳට අහගන්න ඕනේ. මොකද අපි ගාව තියෙන දැනුම තියෙනවනේ ඒක. ඒකෙත් එතෙන්ට දාලා බාධා කරගන්න නැතුව කියන්නේ මොකද්ද කියලා අහන්න. එතකොට අපිට හොඳ දෙයක් තියෙනවා නම් අපි අතුලත් කරගනවා. ආයිද්දේ බැහැර කරගන්නවා. ඒ විදිහට අපි දැක්ක වෙන්නේ. නමුත් ගොඩක් දෙනෙක් කරන්නේ මතය මොන හරි කියනකොට තමන් ගාව තියෙන දැනුම ඉදිරියට දාගන්නවා. දාගෙන හරස් කරගන්නවා. ඒක ඉතින් අපි ගාව තියෙන දැනුම තියෙනවනේ. ඉතින් ඒක අමුතුවෙන් පෙන්වන්න හෝ මෙව කරන්න ඕනේ නැහැ. අපිට දැන් ඒ දැනුමට අමතරව මොනවද ලැබෙන්නේ කියලා ගණ්ඩායි අපි ටිකක් දැක්ක වෙන්නේ. ඕකට බුද්ධිමත්කමක් නැහැ ලෝකෙට. නේද?
සාමාන්‍ය
වෙද්දී සාමාන්‍ය. ඒක තමයි ඒ තියෙන ප්‍රශ්නේ. ඩාර දැනුම අප ගාව තියෙනවනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. අමාරු සිද්ධියක් වෙලා තියෙන මහත්තයා. ඒකනේ ගියායක විතරක් නෙවෙයි පැවිදි ස්වාමීන්වහන්සේලා අතරත් කිසිම දහමක් නැති කෙනෙකුට දහමක් යමක් කියලා දෙන්න හරිම පහසුයි. එක සමහරිට එකපාරයි දෙපාරයි මේ කියන්නේ මොකද්ද කියලා අනුමාන තේරෙනවා. අපි අර එකක් ලෝකේ හුරු නම් මම ඔබතුමන්ලා ගැන කියන එකක් නෙමෙයි මම.